දෙවැනිය විසිටුණු ජකයාටතේ දෙවැනිය කියවීම ගරු අම්ර දිසානායක මැත්තුමා.
ගරු කතානායකතුමනි, මෙන්ත කාශ කරන්න අවස්ථාව ලබාදීම් පිළිබඳ ඔබතුමට බිහිම නිස්තුතිවන්ත වෙනවා. පිළිතුරු ලබත් ඔබතුමා ඊළඟ දවසේ. කුසිකර්ම අමාත්‍යංශයේ ඇති කුසිකාර්මික හා ගෝජන් රක්ෂණ මණ්ඩලයේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. 1973 අංක 27 දරන රක්ෂණ පනත මගින් පිටුන ලද කුසි රක්ෂණ මණ්ඩලයට මේ වන විට වසර 45 කාලයක් ගත වී ඇති නමුත් එම ආයතනයේ මෑත කාලන ගෝජනතාවගේ සහ එහි කාර්ය මණ්ඩලයේ සුභසිද්ධියේ යෙදවුණු වෙනුවට එහි ප්‍රධානීන්ගේ පෞද්ගලික වමනාකරණිනේ යෙදවෙන බවට චෝදනා නැගී තිබෙනවා. විශේෂම පෞද්ගලික රක්ෂණ සමාගමක් වසා දැමීමට වගකීයුතු සහ ඒ සම්බන්ධයෙන් රුපියල් මිලියන 42කට අධික මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය පිළිබඳ නඩු පැවරී ඇති සිඩ්නි ගජනායක නම් අයෙකු වත්මන් සභාපතිවර ලෙස පත්කර ලැබී ඇති බවටත්, ඔහු පසුගිය වසර 3 කාලය තුළ ආයතනයේ විවිධ වංචා හා දූෂණ සිදු කර ඇති බවටත් සේවකෙනි විසින් චෝදනා කර තිබෙනවා. රජයේ විගණනයක ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් වංචා කර ලද රුපියල් ලක්ෂ 8ක මුදලක් නැවත අය කර ගැනීම තවත් එක් සිදුවීමක් පමණයි. එසේ මෙම ආයතනය පිළිබඳ කෝප් කමිටුව විසින් 2016 සිදු කළ පරීක්ෂණයකට අනුව මොහු මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කරන ලැබ සිටියේදී තවමත් එම තනතුරේ රැඳී සිටීම විමතියට කරුණා. විශේෂයෙන් පසුගිය පෙබරවාරි මාසේ 10 වෙනි දින සිට නැවත වසර 3ක කාලයක් සඳහා ඔහුගේ දූර කාලය දීර්ඝ කර ඇති බවට ඇමතිවරයාගේ අස්සනීය යුතු ලිපියක් මේ වන විට ආයතනයට ලැබී තිබෙනවා. මෙම තැනැත්තා ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තු කමිටු නිර්දේශ කර තිබියදී නැවත නැවතත් සේවා දිගුවක් නැවතත් අවුරුදු 3කට පත් කරන්න ඇයි කියලා ඔබතුමාලගෙන් දැනගන්න අවශ්‍යයි. මේ දක්වා රාජ්‍ය ආයතනයක් වශයෙන් පවත්වාගෙන එනු ලැබූ කුසිකාර්මික හා ගෝජන රක්ෂණ මණ්ඩලයේ පරිපාලන වියදම් හා වියදම් මහ භාණ්ඩාගාරයෙන් මගේ දරු ලැබුවා. නමුත් මේ වන විටත් වත්මන් සභාපතිවරයා ආයතනයේ භාණ්ඩාගාරයේ පාලනයෙන් ඉවත් කරවා ස්වයන් මූල්‍ය පදනමක් යටතේ ආයතනය පවත්වා ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. එහි අරමුදල් හිතුමනාපේ පාලනය කිරීම සඳහා දරණ උත්සාහයක් බවට චෝදනා තිබෙනවා. එසේම තත්ත්වය තුළ සභාපතිවරයා 2018 ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් කාර්යාලවල වැටුප් එම කාර්යාලය ආදායමින් සොයා ගන්නා ලෙස නියෝග කර තිබෙනවා. ඒ අනුව 2018 1/12 දින දිස්ත්‍රික් කාර්යාලවලට වැටුප් ගෙවීම අත්හිටුවමින් ලිපියක් නිකුත් කර තිබෙනවා. නව තත්ත්වය තුළ කාර්ය මණ්ඩල පත්ව ඇත්තේ බරපතල තත්ත්වයක්. මොකද ඒ කාර්යාලයට වැටුප් උපයා ගැනීම හැකියාවක් නැහැ. දැන් වැටුප් ලබා ගැනීම දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා. එසේම වත්මන් සභාපතිවරයා විසින් තමා කලින් සිටි රක්ෂණ සමාගමේ නිලධාරීන් ඉහළ වැටුප් පහ දීමනාවලට විවිධ තනතුරට බඳවා ගනිමින් වාහන රක්ෂණ යෝජනා ක්‍රම සුවසිත වැනි වෙනත් රක්ෂණ ක්‍රම ප්‍රවර්ධනය කටයුතු අරඹා තිබෙනවා. මේ තත්ත්වය තුළ මේ වාහන රක්ෂණය කරන්න ඒවට වෙන ආයතන තිබෙනවා. සුවසිත වෙන ආයතන තිබෙනවා. මේ කුසි රක්ෂණ මණ්ඩලයේ ධීවර ජනතාවගේ සහ ගොවි ජනතාවගේ උවමනා වෙනුවෙන් පිහිටවන ලද මේ තත්ත්වය තුළ ගොවි ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීම සඳහා වන අරමුදල් විනාශ වී යාමේ තර්ජනයක් තිබෙනවා. එසේම මණ්ඩලයේ රක්ෂණ අරමුදල් විදේශීය සමාගමක ප්‍රතිරක්ෂණ වෙනුවෙන් මිලියන 600ක් ගෙවීමට සූදානම් බවටද එහි කුසිරක්ෂණ මණ්ඩලය වැනි සීමිත කුසිරක්ෂණ ආදායම් උපයන ආයතනයක් අවදානම හෙළනු ඇති බවටද මෙම් පීවර පිටපස රහසිගත කොමිස් ගනුදෙනුවක් තිබෙන බවටද සේවකින් කරුණු කියනවා. මේ තත්ත්වය තුළ පහත ගැටලුවලට ගරු එමතුමා පිළිතුරු ලබා දෙවී කියලා බලාපොරොත්තු වෙනවා. 1. කුසිකාර්මික හා ගෝජන රක්ෂණ මණ්ඩලය පිළිබඳ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාර්යක සභාවේ නිර්දේශ පිළිබඳ ඇමතිවරයා දැනුවත්ද? දැනුවත් නැත්නම් මට දැනුවත් කරන්න පුළුවන්, මං ගාව දැනුත් නිර්දේශ තිබෙනවා. පාර්ලිමේන්තු උසස් නේතල කාර්යක සභාවේ පරීක්ෂණයේ මෙම සභාපතිවරු නුසුදුසු අයෙකු බවට නිර්දේශ කර ලැබු තිබියදී ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි, ඔබතුමා මුලසුන ධර්ම එම කාර්යක සභාවෙන් මොවුන් නුසුදුසු බව නිර්දේශ කර තිබියදී තමයි පෙබරවාරි මාසයේ 10 වෙනිදා යළි අවුරුදු 3කට මේ දිගුව ලබා දී තිබෙන්නේ. සභාපතිවරයා විසින් ස්වයන් මූල්‍ය පදනමක් යටතේ ආයතනය පවත්වා ගැනීමට තීරණය කර ඇත්තේ කෙසේද? එම පියවර නීත්‍යානුකූලද? සභාපතිවරයා විසින් කාර්ය මණ්ඩල වැටුප් අදාළ දිස්ත්‍රික් කාර්යාලය ආදායමින් සොයා ගන්නා ලෙසට නියෝග කිරීම ආණ්ඩුව දැනුවත්ද? මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තියද? එම පියවර ගෝජනතාවගේ අරමුදල්වලට තරජනයක් නොවන්නේද? කුසිකාර්මික හා ගෝජන රක්ෂණ මණ්ඩලයේ විෂයපතට නොවැටෙන වෙනත් රක්ෂණ ක්‍රම ආරම්භ කිරීමට රජයේ අනුමැතිය ලබා දී තිබේද? එම රක්ෂණ මුදල් කුසි රක්ෂණ අරමුදලට සම්බන්ධ කිරීම ඉදිරියේ ගොවි ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභයන්ට අවදානමක් නොවන්නේද? රුපියල් මිලියන 600ක අවදානම් සහගත පිරිවැයක් දරමින් විදේශීය සමාගම ප්‍රතිරක්ෂණය කිරීමට පියවරගෙන ඇද්ද? එසේනම් ඒ පිළිබඳ තීන්දුව කාගේ නිර්දේශ මත කවර පදනමකින් සිදු කර ලද්දද? මේ පියවර නතර කිරීමට කටයුතු කරන්නේද කියලා ගරු ඇමතුමාගෙන් ගරු කතානායකතුමනි දැනගන්න කැමතියි.
ගරු ඇමතුමා,
ඔව් සභාවාරයේදී එකට පිළිතුරු සපයන්න කියලා වට ප්‍රකාශ කරන්න.
හොඳයි බොහොම ස්තුතියි. ගරු අනුරකුමාර්.
මම මේ 23 දක ප්‍රකාශයක් ඉතා වැදගත් ප්‍රකාශයක් විමසුවා ජනවාරි මාසේ 23. ඒ ජනවාරි මාසේ 23 වෙනිදා මේ ප්‍රකාශයේදී ගරු කතානායක අග්‍රාමාත්‍යවරයාගේ මේ පිළිතුරු මා විමසා සිටී. නමුත් අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ නැහැ. සභානායකවරයා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කරා කඩිනමින් එම පිළිතුරු ලබා දෙන බව. ඒ කියන්නේ EPA ආයතනය ඒ මූල්‍ය සමාගම් පැවරීමත් ඒ මාධ්‍ය ආයතන පැවරීම පිළිබඳවත් විශාල ආන්දෝලනය දැන් තුඩු දීලා තිබෙනවා. ඒ නිසා තමයි මෙම තත්ත්වය වර්ධනය වීමට පෙර තමයි මේ පාර්ලිමේන්තුවෙන් ගරු අගමැතිවරයාගේ විමසා සිටියේ මේ පිළිබඳ විධිමත් පිළිතුරක් ලබා දෙන්න කියලා. ඔබතුමා එදා මේ පාර්ලිමේන්තුවේද කිව්වා මෙම EAP ආයතනය පවරාද ගැනීම පිළිබඳව ඒ මූල්‍ය සමාගම එහි මාධ්‍ය ආයතන සානිකුත් ව්‍යාපාරික ජාලයන් පැවරීම පිළිබඳව විධිමත් පිළිතුරක් මේ පාර්ලිමේන්තුවට ලබා දෙන බව. හැබැයි දැන් සැලකිය යුතු කාලයක් ගත වී තිබෙනවා. මාස දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. තාමත් මේ පිළිබඳ ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට පිළිතුරක් ලබා දීලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම දැන් අග්‍රාමාත්‍යවරයාට මම හිතන්නේ විශ්වාස භංගයකට ඉදිරිපත් වෙලා තියෙන තත්වයක් ඇතුළේ. ඒ නිසා ඒක විවාදයට ගන්න පෙර අඩුම තරමේ අගමැතිකමට තට්ටු වෙන්න පෙර මේ සභාවට ඇවිල්ලා පිළිතුරක් ලබා දෙනවාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු සභානායකතුමා.
Sir, I will inform the honorable prime minister's office.
Okay, thank you.
And give early reply.
Okay. ප්‍රධාන කටයුතු ආරම්භයේදී point of order රත්නගමතුමා.
ගරු කතානායකතුමනි මම ස්ථාර නියෝග 128 ආ උසස් නේතල පිළිබඳ කාරක සභාව සම්බන්ධ මේක ගන්නේ. මොකද අනුර දිසානායක මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නය සම්බන්ධව උසස් නේතල කාරක සභාවට තිබෙනවා 128-2 යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද්දව ඕනෑම තනතුරකට පත් කරන ලද්දා වූ හෝ ඕනෑම තනතුරක නිලයක් දැරීමට නම් කරන ලද්දා වූ හෝ ඕනෑම පුද්ගලිකුගේ යෝග්‍යතාවය පරීක්ෂා කොට බලා එවැනි පුද්ගලයන් සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කරනු සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීන්ගෙන් උසස් නේතල කාරක සභාව හැඳින්වෙනවා. දෙක, කාරක සභාවට ඊට අයත් කාර්යයන් ඉටු කිරීම පිණිස හෝ කවර හෝ පුද්ගලිකු කැඳවා ප්‍රශ්න කිරීමේ බලයත් කවර හෝ ලිපිනයක් පොත ලිපියක් පොතක් ලේඛනයක් හෝ වෙනයම් ලියවිල්ලක් ගෙන්වා පරීක්ෂා කිරීමේ බලයත් ඊට එකේ සඳහන් කවර හෝ පුද්ගලිකුගේ මේක තමයි කරු කතාවේ වැදගත්ම වෙන්නේ සඳහන් කවර හෝ පුද්ගලිකුගේ යෝග්‍යතාවයේ පූර්ණ වශයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය වන්නා වූ සියලුම කාර්යයන් කිරීමේ බලයත් ඇත්තේ. එතකොට කරු කතානායකතුමනි කැබිනට් මණ්ඩලය ගන්නා තීරණයට පිළිබඳව එකඟ වෙන්න හෝ ඒක නතර කිරීමේ බලය ස්ථාවර නියෝග අනුව පැවරී තිබෙනවා. දැන් ඔය කියන කෘෂිරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ පරීක්ෂණ අවස්ථාවේදී ඔබතුමා සිටින අවස්ථාවේ මමත් එහි සමාජිකයෙක් වශයෙන් මමත් කෝප්කාරක සභාවේ ඒ නිර්දේශات අරගෙන ගිහිල්ලා අපි කරුණු කාරණා පෙන්වා දීලා තමයි මේ පුද්ගලයා මේ වංචනික පුද්ගලයා නුසුදුසුයි කියලා කිව්වේ. දැන් ගරු කතානායකතුමා වෙලා තියෙන දේ තමයි උසස් නේතල කාරක සභාවේ කියන්නේ පාර්ලිමේන්තුවේ නියෝගය කඩ කරමින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වෙලා තිබුණා. ඒක සමාජිකයෙක් වශයෙන් ඇත්තටම අපි හැලුවට ලක් වී තිබෙනවා. ඒක සභාපතිවරයා වශයෙන් මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානම පුද්ගලයා වන ඔබතුමාත් මුළු මේ මණ්ඩලයත් සම්පූර්ණ කෙටියෙන් 2.50ට වැටලා තිබෙනවා. එසම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ පිළිබඳ වරප්‍රසාද උල්ලංඝනය පිළිබඳ.
මම ඔයාලා බලන්න.
වරප්‍රසාද උල්ලංඝනය පිළිබඳ මේක සවා බලලා අදාළ ලේකම්වරයා හෝ අදාළ ඇමතිවරයා හෝ කැඳවා මේ සම්බන්ධව මේ සභාපතිවරයාට පමණක් නෙමෙයි මේ නීතිය ක්‍රියාත්මක නොකිරීම පුද්ගලයන්ට අදාළව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව කටයුතු කරනවා.
මම ඔයාලා බලන්න ගර්මන්තේ. බොහෝ ස්තුතියි. ප්‍රධාන කටයුතු අධ්‍යන න්‍යායපති විෂයාංග 1.3 සුර දක්වා 1 සක්‍රීය බැරකම් කර්මලාකිරීමේ පනත් කෙරුම් පද දෙවෙනිවර කිවීම 2 කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණය කිරීමේ පනත් කෙරුම් පද දෙවෙනිවර කිවීම 3 විදේශ විනිමය පනත යටතේ නියෝග අනුමත කිරීමට. ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි අයිටම් නම්බර් 1 සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත සිකුරාදාට අපි ගන්නවා.
සිකුරාදා.
අද ගන්නෑ. සිකුරාදාට ගන්නවා.
ඔව්.
අද ගන්නෑ. කොළඹ ව්‍යාපාර වස්තු විනිමය අසාමූහිකරණය පනත
ඔව් පොඩක් ගියා. පොයින්ට් ඔෆ් ඕඩර් ගරු ආචාර්ය බන්දුරගුණ මහත්මයා.
සර් සක්‍රීය බැරකම් කළමනාකරණ පනත පිළිබඳ ශේෂ්ඨාධිකරණයටත් ගියා එකබද්ද විපක්ෂයේ වශයෙන්. ඊට පසු අපි ආංශික කාරක සභාවෙත් අපි මේකට විරුද්ධත්වය පළ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු මුදල් ඇමතිතුමා අතිගරු ජනාධිපතිතුමාටත් මේ පනතේ තියෙන භයානකකම දැනුම් දීලා ඒක නතර කළා. මේ අද දිනේ විවාද වෙන එක අපි සිකුරාදාට ගන්න එකඟ නැහැ. මේකට සංශෝධනකින් තොරව මේ සම්මත කරන්න දෙන්න බෑ ගරු කතානායකතුමනි. මක් නිසාද එයත් මේ පාර්ලිමේන්තුවේ තියෙන සම්පූර්ණ මුදල් බලය උදුර ගන්න එකක් මේක.
අපි හෙට එනිවේ අපි හෙට තියෙනවා පාර්ටි ලීඩර් දොරහට හෙට අපි කතා කරන්න එක ඔව් ගරු I can give the speech. It was Achar has this met to Madina. Would you ever come there?
Sakriya Berakan Sikurada.
Oh.
Item number. Kabatatua.
Head of wheel. Kabatatua.
The goodness.
Put I in the Kyobu. Would you ever come
there? Kolama Vyapara Vastu.
Would I just allow me to again?
Kolama Vyapara Vastu. Second reading එක දක්වා ගිහිල්ලා කමිටි ස්ටේජ් එක අපි කල් දාන්න බලාපොරොත්තු වෙනවා.
දෙක.
ඔව්. උන අයිටම් නම්බර් 3 විදේශ විනිමය පරතේ යටතේ ඒක අපි අද ගන්නවා.
හරි. ඔකේ ගරු ආචාර්ය හස්ස සිල්ලා මැතිතුමා.
හරි. It's okay.
ගරු අනුර කුමාර සාරා මැතිතුමා.
දැන් මේ ප්‍රශ්නය විශේෂයෙන්ම ඔබතුමාලා අද ගන්නේ නැහැ කියන පනත පිළිබඳව විශාල සමාජ ආන්දෝලනයක් ඇති වෙලා තිබුණා. ඔබතුමාලා අද ඇවිල්ලා එකපාර කියනවා ගන්නේ නැහැ කියන. ගරු තමුණාංශේලා ඉන්නේ අපි පක්ෂනායක රැස්වීම කැඳවලා ගරු කතානායකතුමා පනත් වලට අපි දින නියම කරනවා දින නියම කළා අපි විවාද වලට ලෑස්ති වෙනවා තමුණාංශේලා හිටි හැටි ඇදවිල අද ගන්නෙ අද ඡන්දෙට ගන්නෙ හෙට ගන්නෙ ඒ නිසා ආණ්ඩුව පාර්ලිමේන්තුව නොකැඳවා ඉන්නේ මේ වගේ විකාර කරන්න එපා දැන් අපේ മന്ത്രിවරු ඔක්කොම ලෑස්ති වෙලා තන ඩිබේට් එකට විවාද වලට හිටපු ගමන් ඇවිල්ලා කියනවා හරිද හිටපු ගමන් ඇවිල්ලා කියනවා මේක නෑ කියලා ඉතින් පක්ෂනායක රැස්වීම ගරු කතානායක අපි පක්ෂනායක රැස්වීමද පෙන්වා දුන්නා මේක ගන්න එපා කියලා හරි අපි පෙන්වා දුන්නා පක්ෂනායක රැස්වීමද මේක ගන්න එපා මේක ආන්දෝලන తీර මේක සාකච්ඡා කරන්න ඕන සාකච්ඡා කරලා ගමු ඒ වෙලාවේදී පක්ෂනායක රැස්වීම තමුන්වාසලා තර්ක කරන මේක ගන්න ඕන මේක ගත්තේ නැත්නම් ගා සීවිදි විහාණ වෙනවා වගේ වැඩක් අද ඇවිල්ලා කියන පූස්පටව් වගේ නෑ ගත්තේ නැතුවර කමක් නෑ මොකද්ද මේ විකාරය
මේ 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 නියෝග සම්බන්ධයෙන් යම් යම් අදහස් ප්‍රකාශ කරලා තිනවා ඒකයි අපි ඒ ඒ යෝජනා සැලකිල්ලට භාජනය කළ තමයි අපි
කිව්වේ we can discuss tomorrow yeah okay garu dala salaper mattuma
tanayakutumani
oh
dan sabanayakutuma obutumata porondwak dunna sikurada dine vivada karno habai karaka sabha avasthawata danne naha chandey misuna ganne naha kiyala sikur eh නෑ ඒක තමයි කිව්වේ.
එනිවේ අපි හෙට 12ට හම්බෙනවා.
ගරු කතානායකතුමනි දැන් මට අවශ්‍යලා තියෙන කියන්න. දැන් ගරු කතානායකතුමනි දැන් ඔබතුමා දිවයිනේ නෑ. සිකුරාදා.
නවින්න.
ඔබතුමා ජිනීවා.
නෑ ජිනීවා පස්සේ මේ මම මේ වැඩ කරනවා. ජිනීවට වැඩි පාර්ලිමේන්තුවේ.
මේ බැර වෙන්නේ
නෑ.
ඔව්. නෑ මොකද මේ අපි කියන්නේ ගරු කතානායකතුමනි සිකුරාදා කරුණා කළා. මොකද මේක බරපතල සමාජ සාකච්ඡාවක් මේ පිළිබඳව තියෙනවා මේ පනත තිබුණා හර්ෂ අපේ ඇමතුමා එකඟ වෙනවා ඇති
ගාමද තියෙන නිසා තමයි අපි මේක සිකුරාදාට ගන්න කිව්වේ
එනිමේ අපි
හෙට කියලාද කියන්නේ
පක්ෂ නායකයෙක් ඇස්සිය මේ කතා කරලා කියන්නේ ගම්ම හරි ගරු පක්ෂ නායක සිල්ලා මැතිතුමා ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමා
මේ පිළිබඳව කතිකාවතක් තියෙනක ඇත්ත බඳුළු ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා ඇතුළු කට්ටියක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියකත් ඇත්ත නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා ගරු කතානායකතුමනි මේ ව්‍යවස්ථාවට පටහැනි නැහැ කියලා අපි ඔවර්සයිට් කමිටි එකේ ගරු ගුණවර්ධන මහත්තුමත් ගරු නානකාර මහත්තුමත් සමග දීර්ඝව මේ සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡා කරා සාකච්ඡා කළා යම් කිසි සමහරව පිළිගත සමහරව පිළිගත්තේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කටයුත්තක ඒක එහෙම වෙනවා නමුත් රජයට මේ පනත සම්මත කරගත යුතුව තියෙනවා රජේ වැඩක් නෙවෙයි මේ රටේ වැඩක් සම්බන්ධයෙන් හරි ඉතින් ඒ නිසා අපි 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 මේ පිළිබඳව සාකච්ඡා කළා අපි ඒක සිකුරාදට ගන්න යොදාගමු ගරු කතානායකතුමනි මොකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේකට කිසිම ගැටලුවක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය දීලා තියෙනවා මේකට ව්‍යවස්ථාවට පටහැනි නැහැ කියලා
ඔව් ඔව් මොකද්ද ගරු ජනේෂ්වර රජ මැතිතුමා
ගරු කතානායකතුමනි පක්ෂනායක රැස්වීමේදී තමයි න්‍යායපත්‍රයේ තීරණය කරන්නේ
ඔව්
දැන් සිකුරාදාට න්‍යායපත්‍රයේ තියෙන වෙනත් කටයුතු මේ සභානායකතුමා යෝජනා කරන දේ කළ යුත්තේ ඔබතුමා පක්ෂනායක
රැස්වීම
කැඳවලා සාකච්ඡා කිරීම විනා ව්‍යවස්ථාවට එකඟ නැති හානිදායක දේවල් කරන්න පුළුවන් විවස්ථාවට පටහැනි නොවන හානිදායක ජාතියෙන් අවසන් විනාශය සිද්ධ වෙන දේවල් උත් කරන්න පුළුවන් ව්‍යවස්ථාව එකක් තියෙන්න පුළුවන් ඒ නිසා අපි තර්ක කරගන්න ඕනේ නැහැ බරපතල හානිදායක දේ ඉවත් කිරීමයි අපේ ඉල්ලීම ඒකයි අපේ ස්ථාවරය
දර ගුණාදින මැතිතුමා
ආර්ගියුමනි මේ පනතේ ඉතා පැහැදිලිව රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148න් පාර්ලිමේන්තුවට තියෙන්නේ මේ පාර්ලිමේන්තුව සම්මත කරපු අයවැය ලේඛනයේ 2017 මෙයින් නිෂ්ප්‍රභාග වෙනවා අයවැය ලේඛනයේ විධිවිධාන ඉක්මෝලා යනවා ඊළඟට මේට ණය ගන්නකොට රජයේ වෙනුවෙන් මේ රටේ ජනතාවයි මේ ණය ගෙවන්න වෙන්නේ නමුත් මේ ණය ගන්න නිලධාරීන්ට විරුද්ධව කිසිම සිවිල් ලෝ අධිකරණ නඩුවක් දාන්න බෑ ඒකයි තියෙන ප්‍රශ්නේ සිවිල් ලෝ අධිකරණ නඩුවක් දාන්න බැරි ආරක්ෂාව මොකටද නිලධාරීන්ට දෙන්නේ ජනාධිපතිවරයෙක්ට නැති ආරක්ෂාව නිලධාරීන්ට දෙන්නේ කොහොමද අර්ජුන මහේන්ද්‍රට දීලා තිබුණා නම් මේ ආරක්ෂාව
මේක
අර කතානායක තිබුණි බන්දුල කරනවද මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා මේක විවස්ථාවට පටන්නේ නැහැ කියලා
හොඳයි
පැහැදිලිව කියලා තියෙනවා මොනවද මේ කියන්නේ
ගරු කතානායකතුමනි මෙම පනත මගින් අමාත්‍යවරයාට බලය ලැබෙනවා දැනට ලංකාවේ තියෙන ණය අරගෙන තියෙන ණය ප්‍රමාණයෙන් 10%ක පංගුවක් කැමැති පොලියකට කැමැති තැනකින් ගන්න ඒ කියන්නේ බැඳුම් කර හොරකම ඇමතිවරයාට ඕන විදියට ඊට වඩා 10,000 ගුණයකින් කරගෙන යන බලය හම්බෙනවා. ඒකට විරුද්ධව උසාවියන්න බෑ උසාවියෙන් මුක්තිය දෙනවා. හොරකමක් කරන්න නෙවෙයි නම් යන්නේ උසාවියන්න බැරි කරන්නේ ඇයි?
We agreed to tomorrow we'll discuss. හරි. හොඳයි ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා යා අක්ෂර ගරු නානකාර මැතිතුමා
ඊ අධීක්ෂණ කාරක සභාවේදී අපි කරුණු දැක්වීම කළා ඒ වார்த்தාව තියෙන ආනන්ද කුමාරත්‍රිදී සභාපතිතුමා විසින් ලබා දීපු වார்த்தාව සලකා බැලීමේ අනතුරුව බඳුරු ගෝවර්ධන මාතාගේ සහ වෞචන නායක මාතාගේ එකගත්වයකින් තොරව තමයි මේක
ඊයේ සම්මත
කරපු කරුණු රාශියක් තියෙනවා මම ඉල්ලා හිටින්නේ ඒ අපි මතු කරපු කරුණු සාකච්ඡාවකට භාජනය කරන්නේ කියලා නැවතත් මොකද ඒ කරුණු පිළිබඳව අපිට කෙලින් පිළිතුරක් කිය ලැබුණේ නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ මේක ආණ්ඩු පක්ෂයේ සුදුසු වෙනත් අයත් සමග අධීක්ෂණ කාරක සභාවට වඩා බරපතල සාකච්ඡාවකට මේක යොමු කරන්නේ කියලා
මගේ ඉල්ලීමක් තියෙනවා. භාජනය කරන්න බොහොම ස්තුතියි දැන් ප්‍රධාන කටයුතු ගරු සමනායතුමා
I move item 2 and 3.
Yeah.
Harsha.
Dr. Acharya Harsha Sirila Mathi, ඊට ප්‍රථම නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාචාර්ය පැමිණියා.
කණ්ඩායම් නියෝජ්‍ය මිනිස්ටර්
Honorable Deputy Chairman of Committees, today we are debating two bills. One is the regulation under the Foreign Exchange Act, and the other one is the demutualization of the Colombo Stock Exchange Bill. Now, on the second one, as the Leader of the House explained to you, Honorable Sir, we will debate, but we will not take go for the third reading. We will not have the committee stage today on the demutualization bill. Let me explain to you in simple language what we are trying to do here, sir. Following the regulations and orders issued under the Foreign Exchange Act number 12 of 2017, they were published in the Government Gazette number 2045/56 dated 17 November 2017 after obtaining approval of the Cabinet of Ministers. The foreign exchange classes of capital transaction in foreign exchange carried on by authorized dealers, regulation number 1 of 2017. Foreign exchange opening and maintenance of accounts for the purpose of engaging in capital transactions, regulation number 2 of 2017. Foreign exchange, opening and maintenance of foreign exchange accounts, regulation number 3 of 2017. Order under section 8 of the Foreign Exchange Act number 12 of 2017. And order under section 31 of the Foreign Exchange Act number 2017 are the subjects under discussion. Honorable Chair, main areas liberated under the new Foreign Exchange Act are the following. Foreign exchange transactions have been further liberalized. Under the new liberalizations, the customers are able to directly go to the respective authorized dealers, that is licensed commercial banks and licensed specialized banks, and execute their transactions. The authorized dealers should satisfy with the bona fides of the transaction and conduct due diligence with respect to those transactions to avoid unauthorized transactions under the liberalized regulatory framework. Two, current transactions have been redefined in terms of Article 8D of IMF Articles on Agreement, and it includes following areas without being subject to any limitation. They are all payments due relating to foreign trade, other current businesses, including services and normal short-term banking and credit facilities. Second one, payments due as interest on loans and as net income from other investments. Three, payments of moderate amount for amortization of loans or for depreciation of direct investments. And four, moderate remittances for family living expenses. Under the Exchange Control Act, payments of moderate amount for amortization of loans or for depreciation of direct investments was considered as a capital transaction. But under new regulations, such payments are freely permitted. Further, limitations on intra-port trade has been fully liberalized. Three, determination of person resident in Sri Lanka. With a view to bring more clarity, a new criterion for determining a person's residential status was introduced based on the specific number of days spent in Sri Lanka, that is 183 days or more in aggregate. Rather than focusing on permanent place of abode as considered in previous Exchange Control Act to be in line with the Inland Revenue Act definition. So all what we are trying to do here is to bring in line the Foreign Exchange Management Act, Foreign Exchange Act, also in line with the Inland Revenue Act. Four, foreign currency accounts. In terms of new regulations, 18 accounts which were in operation under Exchange Control Act were reclassified into 5 main categories with a view to remove ambiguities and to bring further clarity. So the 18 becomes 5, and those reclassified accounts are 1. Personal foreign currency accounts. 2. Business foreign currency accounts. 3. Investment accounts. 4. Capital transaction rupee accounts. And 5. Outward investment accounts. This was done, Honorable Sir, to ensure clarity and convenience in dealing in foreign exchange. Free transferability of funds among similar category of accounts were also allowed. 5. Export and import of foreign currency or Sri Lanka currency and the possession of foreign currency by a person in or resident in Sri Lanka. In terms of the new regulations, persons departing from or arriving in Sri Lanka were permitted to carry any amount of foreign exchange legitimately acquired by such persons, subject to declaration to the Customs Department of Sri Lanka if the total value exceeds US$15,000 or its equivalent, or value of currency notes exceeds US$10,000 or its equivalent in other foreign currency notes. Following the international standards norms, this limit earlier stood at US$5,000 or equivalent in other currencies. Further, any person in or resident in Sri Lanka was permitted to retain in his possession foreign currency notes up to the value of US$10,000 or its equivalent in the form of foreign currency notes for any period, subject to certain conditions, to be in line with the international standards and norms. So here again, Honorable Sir, what we are doing is liberalizing it, making it easier for such transactions to take place. And 5,000 limit has been increased to 15,000, but in the case of cash, it remains at 10,000. 6, inward capital transactions were further relaxed. An inward investment account was introduced by amalgamating securities investment account, that is SIA, and special foreign investment deposit account, that is SFIDA, for simplification of transactions and to bring convenience to the investors. If a person can confirm on the inward remittances he made for investments in Sri Lanka, such person can remit out such funds, including capital gains, without any restrictions. These are timely and are required when we compete with with others in order to attract foreign direct investments into the country. In addition, the ownership restrictions for foreigners in certain strategically important industries and industries with national interest were kept unchanged as per the restrictions imposed by the Government Gazette issued in 2002 under the previous Exchange Control Act until it is revised based on current international dynamics. 7, limits of outward capital transactions were enhanced. Threshold limits of outward capital transactions were increased, while the categories of outward investments were broadened with a view to facilitate local investors to gain international sophistication by doing business abroad. Those enhanced limits in comparison with previous limits are, Honorable Sir, as follows. Suppose the investor is any company listed on the Colombo Stock Exchange. So the types of investments are shares and some in bonds. All limits were $50,000 per annum. Now this has been revised to $2 million per calendar year. In the case of a company not listed on the Colombo Stock Exchange, again shares and some in bonds, the earlier limit was $100,000 per annum. This has been increased to $500,000 per annum. Then if the investor is any partnership registered in Sri Lanka, the old limit was $100,000 for lifetime. Now this has been increased to $300,000 for lifetime. Any individual, the old limit was $100,000 for lifetime. The new limit is $200,000 for lifetime. And if it is a company or a partnership, type of investment is setting up of overseas companies, the old limit was $100,000. This has been increased to $300,000. So in addition to the investment limits, a general permission was granted to authorized dealers to transfer eligible migration allowance on behalf of Sri Lankan immigrants, and limits prevailed. Those were introduced in 2008, on migrant transfers were increased since the prevailing limits were old, more than a decade. Those enhanced limits, you would be glad to note, the migration allowance, the initial migration allowance has been increased from $150,000 per person to $200,000 per person. Annual migration allowance has been increased from $20,000 per person to $30,000 per person. 8, persons were permitted to open, maintain, and operate foreign currency accounts outside Sri Lanka for following categories under a general permission without coming to the central bank. These are A, when such persons go abroad temporarily for business, studies, or medical purposes. B, when they earn foreign currency by way of providing professional services. C, a permitted entity to invest outside Sri Lanka. D, an exporter of merchandise goods. E, persons who have obtained valid permanent residence in another country. And F, dual citizens. 9, repatriation of export proceeds. This requirement was kept unchanged within 120 days and an additional grace period of 30 days for the time being until those conditions revised by the Cabinet with consideration of industry sentiments and to make it in par with international norms. The last one, Honorable Sir, is issuing of corporate guarantees by companies incorporated in Sri Lanka was introduced. In the event where a company incorporated in Sri Lanka, that is an investor, is required to provide a corporate guarantee to enable a company incorporated outside Sri Lanka, investee, in which the said investor is a shareholder, to raise facilities from financial institutions in the country where the investee is incorporated, has been permitted to issue corporate guarantees subject to a maximum limit of $1 million. Now, these revisions, liberalizations have been done in order to make it easier for investors, both local and foreign, to engage in business activities in Sri Lanka, and also for Sri Lankan companies to go overseas and invest in companies they may have established outside. මෙතන ගරු සභාපතිතුමනි මෙතන කියන්න අවශ්‍යතාවය තියෙන්නේ අපි ආදි කාලේ පනවපු ඒ රෙගුලාසි සමග අද තරඟකාරී වෙළඳපොළක අපි නියැලෙනකොට ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ආයෝජන පිටරටවල ගිහිලා කරන්න එක බාධාවක් වුණා. අනිත් එක ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ඇවිල්ලා එහෙමත් නැත්නම් විදේශ ඍජු ආයෝජකයෝ ලංකාවට එනකොට මෙහි ආයෝජනය කරන්න ඒ පරණ රෙගුලාසි නිසා නොයෙකුත් බාධක ඇති වුණා. ඉතින් ඒ නිසා තමයි මේ නවීන ලෝකයේ අපි කියනවා ගෝලීයකරණයත් එක්ක ලෝකේ කුඩා වෙලා බොහෝ දෙනා ආයෝජන නොයෙකුත් තැන්වල කරන අද එක දවසක් ගත්තොත් නිව්යෝක් මාකට්ස් වල ඩොලර් ට්‍රිලියන් ගණන් එහාට මෙහාට යනවා. එතකොට ඒවට අවසර ඒගොල්ලන්ගේ නීතිය මගින් ලබලා දීලා තියෙනවා. එතකොට අපිට පරණ නීතිත් එක්ක ලෝක වෙළඳපොලේ තරඟ කරන්න අමාරු නිසා තමයි මේ ලිහිල් කිරීම කරලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, මම දකිනවා අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා අපි ඔහුට සුබ පතනවා. ඔහු ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් බව මේ සියලු දෙනා අපේ පාර්ලිමේන්තුවේ ඇතුළත එළියේ දන්නවා. ඔහු චීන විශ්වවිද්‍යාලයකින් ශ්‍රී ලංකාව සහ චීනය අතර තියෙන ආර්ථික සම්බන්ධතාවය පිළිබඳව 1952 ඉඳලා 2014 වෙනකම් මං හිතන්නේ නිබන්ධනයක් ඉදිරිපත් කළා. ඔහු ආචාර්ය උපාධියක් ගත්තා. අපි එතුමාට මේ අවස්ථාවේදී සුබ පතන්න කැමැති. The next one, Honorable Chair, is the demutualization of the Colombo Stock Exchange Bill. Now, what this is CSE was incorporated as a company limited by guarantee in 1985 with the participation of 7 members for the purpose of operating a stock exchange and to undertake activities associated with operating a stock exchange. The modernization of the stock exchange commenced in 92 with the US Agency for International Development funding a number of capital market initiatives, including the procurement of central depository system to automate the clearing and settlement of shares transactions carried out through the CSE. Since then, the government, through the Securities and Exchange Commission of Sri Lanka, the SEC, has contributed to market development through funding initiatives in the public interest, including providing financial assistance to the CSE for the procurement of automated trading system and establishment of the CSE's branch network by utilizing the CESS fund. As a result of these initiatives, the capital market has developed to an extent where the present mutual structure has inhibited growth and development of the Colombo Stock Exchange. Arguably, an efficient stock exchange is essential to the development of a dynamic economy and promoting economic growth. Hence, it is in the national interest to undertake initiatives that will improve the governance and efficiency of the CSE. There is widespread agreement among stakeholders, including members of the CSE, that it should be demutualized. Here, I would like to state that there is an agreement by the members to demutualize. But the problem is how the share split is going to be. So in our view, it is best that there is agreement between the government and the members of the CSE on the split of the shares and also how much at an IPO will be sold in the marketplace, wherein the funds raised through such an exercise would be used for investor education across the country. One of the big issues is that the Colombo Stock Exchange is still small in comparison to regional players. In many countries in our region, the CSE's market capitalization is bigger than the gross domestic product of that country. But unfortunately in Sri Lanka, even though we have had this exchange for a number of years, before 1985, the Brokers Association had been there for another 100 years or so prior to that. We haven't still been able to utilize, leverage the CSE in order to raise funds outside of the banking system. Other thing, a gataluak tamai, hamavela, kudaha, madhyam parimane, vyaparike, tunat, banquet yanone, tamange, ayogene, sadaha, e mudal naitagan. Banquet giham, banquet in manager mahatyahan ne mukadda, mukadda, mortgage jigger. Tamanta gayati another, a gay ukastiana buluanda, a gay ukastiella, a pramanet, neither in the tamai. අපේ බැංකුවල අවුරුදු 70ක් තිස්සේ පුරුදු වෙලා තියෙනවා. එතකොට ගරු සභාපතිතුමනි අපිට ඒ පුද්ගලයන්ට ව්‍යවසායකයෝ වෙන්න තියෙන හැකියාව අඩු. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ බැංකුව වලින් එහාට ගිහිල්ලා ඒ ආයෝජකයෝ ඒ ව්‍යවසායකයෝ කොයි ආකාරයටද තමන්ට ඒ ආයෝජනයට අවශ්‍ය මුදල් උපයා ගන්න මුදල් සොයා ගන්න. එතෙන්දී අපි කොටස් වෙළඳපොළ දකිනවා ඉතාමත්ම හොඳ it's a good instrument to use to raise funds outside of the banking system by issuing shares to the public. I think enisa kathana sabhapathumane e wedakatiyutta thawadurata saarthaka karaganeema sandaha tamai me demutualization eka ehemath naththam mekata kiyanne ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහීකරණය කිරීම සඳහා මේ නීති හඳුන්වලා දෙන්නේ. In November 2016, the SEC secured technical assistance from the ADB, Asian Development Bank, under the Capital Market Development Program for the development of the capital market. The you have to give me about 5 more minutes. I have to explain this, no, Honorable Sir?
The, okay.
The capital market development for the development of the capital market. The bill submitted to Parliament is a result of such technical assistance and includes several policy refinements. The bill facilitates the demutualization of the CSE to a company limited by shares, operating for a for-profit basis and restructuring its operations, governance structure and management for the benefit of all stakeholders, taking into account public interest. The conversion has to be carried out by way of an act of parliament as a change in legal status of a company limited by guarantee to that of a company limited by shares is not contemplated in the Companies Act. So that is the reason, Honorable Sir, that we had to come to parliament to introduce this act to make that conversion possible. What is the rationale for demutualization? This is the process through which the CSE operating as not-for-profit member-controlled organization is converted to a for-profit shareholder company. Demutualization will change the legal status of CSE from a company limited by guarantee to a company limited by shares, in which shareholders will not only be stockbrokers, but include the public when the CSE is listed on its own exchange. Again, methanadi api me kolama kotas wenada pola me rate inna sieluma janathawata viwrutha karana. Etana inna tarawkaruwanta pamanak aithi vela thiyena ayathana Sri Lanka, a million Visieke Janata Autama, Aitikaru Vendapula. Make a Itamatma Subavadi, Mesanso, the Garu Sabahatumani Abimetant again. Over the last two decades, a large number of exchanges world over have been converted from being mutual exchanges operating as not for profit organizations to for profit shareholder companies. As established mutual structure has failed to provide the flexibility, incentives, and financing needed for stock exchange to compete in the current business environment. The CSE remains the only major stock exchange in the South Asian region still operating as a mutual entity.
ගරු එමෙතුමාගෙන් පැහැදිලි කිරීමක් කර ගැනීමටයි මම අදහස් කරන්නේ. දැන් ඔබතුමා කාරක සභා අවස්ථාවේදී මේට සංශෝධනයක් ගෙනෙනවද? තවදුරටත් අද විවාද කරලා මේක ඡන්දයකට ගන්නේ නැහනේ අද?
නෑ ගරු මන්ත්‍රීතුමා අද ඡන්දයකට මේක ගන්නේ නැහැ. මොකද කාරක සභා අවස්ථාව අපි කල් දාලා තියෙනවා. මොකද අපිට අවශ්‍ය වෙලා තියෙනවා කොටස් වෙළඳ පොලේ දැනට ඒ තරව් කරුවන්ට තමයි ඒ අයිතිවාසිකම තියෙන්නේ. මේ අපි මේ ඩිමියුචුවලයිස් කිරීම හරහා, ඒ කියන්නේ අසමූහීකරණය කිරීම හරහා ලංකාවේ ඕනම කෙනෙක්ට මෙහි අයිතිය ලබා ගන්න පුළුවන්.
තරවකරුවන්ට ලබලා දෙන ප්‍රතිශතය කොච්චරක්ද කියලා කියන්න පුළුවන්ද ඔබතුමා?
මේ ප්‍රතිශතය දැන් බොහෝ රටවල් ගත්තාම සමහර රටවල් වල 100%ක් තරවකරුවන්ටම ප්‍රතිශතය ලැබිලා තියෙනවා. නමුත් මෙතනදී ඔවුන් කියනවා 87.5%ක්, රජයට 12.5%ක් වැනි විදියකට මේක බෙදන්න කියලා.
රජයේ කොටස වැඩි කර ගැනීම සඳහා ඔබතුමා මැදිහත්වීමක් කරනවාද? මොකද 17.5 නැතුව කැබිනට් අනුමැතිය තියෙන්නේ, ඔබතුමාට දන්නන්න පුළුවන්ද කොච්චරකටද මේ
කොටස්? මේකට හේතුවක් තිබුණා ගරු මන්ත්‍රීතුමා. ඒක තමයි අපි මේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය $250,000,000ක් ලබා ගැනීම සඳහා අපිට මේ කළ යුතු වැඩසටහනක් හැටියට අපි බාරගෙන තිබුණා. මේක අද ඊය නෙවෙයි, අවුරුදු 13ක් තිස්සේ පටන් ගත්ත දෙයක්. අවුරුදු 13කට කලින් පටන් ගත්ත දෙයක්. නමුත් මෙතනදී එකඟතාවයක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. කොටස් ඒ තරවකරුවන් දැනට හිමිකරුවන්ට කොපමණ දිය යුතුද කියලා කැබිනට් මේ අනුමැතිය තියෙන්නේ 60%ක් දෙන්න ඕනේ කියලා. නමුත් ඔවුන් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඉතින් අපි කැමති නැහැ ගරු මන්ත්‍රීතුමනි, මේක අපි බලෙන් අත්පත් කරගත්තා වගේ වැඩක් වෙනවාට. අපි මතකයි, ඔබතුමත් දන්නවා, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා එදා අර අන්ඩර් යුටිලයිස් ඇන් අන්ඩර් පර්ෆෝමින් ඇක්ට් කියලා එකක් ගෙනල්ලා ඒ අත්පත් කර ගැනීම හරහා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ආයෝජකයන්ට. ඒ නිසා අපේ රජය කැමති නෑ, ඒ කැමැත්තක් නැතුව, අපි එකඟතාවයක් නැතුව මේ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි ගරු මන්ත්‍රීතුමා,
ඔබතුමාට පුළුවන් 60-40 එකට නෙගෝෂියේට් කරන්න.
ඒක තමයි අද, ඒක තමයි අපි මේක තුන්වෙනි කියවීම කල් දාලා අපි නැවත කැබිනට් එකට ගිහිල්ලා ඒ අනුමැතිය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. 70-30 හෝ එවැනි ප්‍රතිශතයකට. Key legislative provisions contained in the bill, honorable sir, is the conversion of the CSE from a company limited by guarantee of
අර්ෂයමතුමා, දැන් ඔබතුමාගේ මේ පනතට අදාළවම ඔය ප්‍රතිශත සම්බන්ධ ප්‍රශ්නෙම ගැන අම් අදහසක් ඉදිරිපත් කරන්න කැමති, බොහොම කෙටියෙන් අහන්න කැමති.
එහෙමයි.
දැන් කැබිනට් මණ්ඩලය 60-40 කියලා තිබෙද්දී බ්‍රෝකර් කරුවන් මේක 87%ක් කියලා කියද්දී අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඔබතුමා මේ අතරමැදි අදහසක් නියෝජනය කරනවා කියලා 75% වගේ. මේක බිලියන 4.9 අරමුදලා මගේ දැනීමේ හැටියට. එතකොට ගරු ඇමතුමනි, මා පෞද්ගලික ඔබතුමා ඉලක්ක කරනව නෙමෙයි. නමුත් මේක කටයුතු කරන දේශපාලනඥ ඇමතිවරයා හෝ නිලධාරිවරයා මත මේක 1% කියන්නේත් ලොකු ගාණක්. ඔබතුමාට තේරෙනවා. මේක 75 වෙනකොට 76 වුණත් ලොකු ගාණක්. ඒ නිසා මේක දූෂණය සම්බන්ධ වෙන්නත් තිබෙන කරුණක් නිසා මේ ප්‍රතිශත සම්බන්ධ කාරණය විනිවිද පෙනෙන ආකාරකින් කරන්න කියන ඉල්ලීම අපි ඔබතුමාට පැහැදිලිව ඉල්ලා සිටින කැමැති. ඒ වගේම මේකේ රජයේ පංගුව වැඩි කරගන්න එක තමයි අපි දකින්නේ අත්‍යවශ්‍ය දේ විදියට.
ගරු බිමල් රත්නායක මැතිතුමාගේ අදහස ඒක වැදගත් අදහසක්. මෙතන කාරණය වෙන්නේ ගරු මන්ත්‍රීතුමා, අපි මේ තීරණේ එකඟත්වයක් එක කරන්න අපි කැමති. එකඟත්වයක් නැතුව කරන්න අපි කැමති නැහැ. ඉතින් මේ හදිසියට අපි ආසියානු සංවර්ධන බැංකුවේ ඒ ණය මුදල් ලබා ගැනීම සඳහා මේ දේ කරාට මම පුද්ගලිකවම මේ පැහැදීමකට ඇවිල්ලා නැහැ. අපි කාටවත් මත බලෙන් පැටවීමක් කරන්න. මොකද අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රතිශතයට වඩා ගරු මන්ත්‍රීතුමනි, මේකේ වැලියු එක, මේකේ වටිනාකම. ප්‍රතිශතය පොඩි වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. නමුත් ලොකු ප්‍රතිශතයක් එක්ක අඩු වැලියු එකක්, අඩු වටිනාකමක් තියෙනවා නම් ඒකෙන් අපිට ඇති ප්‍රයෝජනයක් නෑ ගරු මන්ත්‍රීතුමනි. අපිට අවශ්‍ය වෙන්නේ ඒ වැලියු එක. අපි මොකද්ද කරන්න හදන්නේ මෙතන? අපි කරන්න හදන්නේ මේ ලබා ගන්නා මුදල් ආයෝජන අධ්‍යාපනය සඳහා ඉන්වෙස්ට්මන්ට් එඩියුකේෂන්. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ ලංකාව පුරා ගිහිල්ලා මේ අරමුදල් පාවිච්චි කරලා කොටස් වෙළඳ පොලේ කොයි ආකාරයටද ආයෝජනය කරන්න කියන එක පිළිබඳව උපදෙස් ලබා දීලා ජනතාව මේකට මේ විනිවිදභාවයකින් යුතුව එකතු කරගන්න. ඒ නිසා තමයි අද අපි මේ කොමිටි ස්ටේජ් එක කරන්න නොකරන්න තීරණය කරේ. the bill provides the procedure to be followed in the conversion of the CSC company limited by guarantee to a company limited by shares. එතකොට මෙතන මේ distribution model recommended by the ADB consultants has been taken into account the financial contributions made directly by the stakeholders of the CSC in the inception, contribution of the government and USAID, and the contribution of members through member fees has been recognized in the distribution of shares to the of the demutualized CSC. So this is where the various compositions have been proposed by various people. තව එකක් කියන්න කැමති. ආසියානු සංවර්ධන බැංකුවේ කන්සල්ටන්ට් කෙනෙක් කියපු පළියට රජය තීරණය කරන්න ඕනේ නැහැ. කවුද මේ කන්සල්ටන්ට්ලා? කොහෙන්ද මේ කන්සල්ටන්ට්ලා ආවේ? මොකද්ද මේ කන්සල්ටන්ට්ලාගේ තියෙන සම්බන්ධය? දැන් මම අද දකිනවා මේක දේශපාලනය කරන්න ගිහිල්ලා තියෙනවා. අද පත්තරවලට මෙව මේ කවුරු හරි අතුලෙන් මෙව ලීක් කරලා තියෙනවා. කියලා තියෙනවා රජය මේ තීරණ මේ වෙනස් කරන්න හදනවා කියලා. අපි මේ ඒවට බය වෙලා මෙතන වැඩ කරන්න කැමති නැහැ. මම කියන්න කැමති මේ SEC එකේ මහ මිනිස්සුන්ට ඔක්කොටම ඒ කට්ටියට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලාට බල කරන්න බෑ තමන්ගේ කන්සල්ටන්ට් මොකද කරන්න ඕනේ කියලා. කවුද කන්සල්ටන්ට්? කොහෙන්ද මේ කන්සල්ටන්ට් ආවේ? අපි දන්නවා මේ කන්සල්ටන්ට්ලත් එක වැඩ කරන හැටි. ඒ නිසා මම ඔය පුද්ගලයෝ ඔක්කොටම කියන්න කැමති ඔහෙලා දැනගන්න ඕනේ කොයි ආකාරයකද මේ රජය මේක මේක පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව තමයි අයිතිවාසිකම් තියෙන්නේ කොයි ආකාරයකද මේ ඒ ඒ ඒ කටයුතු කරන්න කියලා. ඒ නිසා පත්තරවලට නොයෙකුත් කතා කියලා බොරු දේවල් ප්‍රසිද්ධ කරන්න හදලා හිතන්න එපා. තමන්ගේ කන්සල්ටන්ට් පුළුවන් ඕන තමන්ට ඕන විදිහට තමන්ගේ කන්සල්ටන්ට් ඕන විදිහට මේ වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ නිසා I will give me 2 minutes I will stop. Then based on the recommended model by the consultants, the commission has had extensive discussions කියලා කියනවා. අද කොමිෂන් මොකද කරලා තියෙන්නේ? කෝ කොටස් වලද පොලේ හොරගම් කරපු මිනිස්සු කාවද අල්ලලා තියෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට පෙන්නලා දුන්නා කොහොද පම්ප් ඇන්ඩ් ඩම් කරන්න කියලා. කෝ පම්ප් ඇන්ඩ් ඩම් කරමු එක්කෙනෙක්වත් අල්ලලා තියෙනවද? කිසි මිනිහෙක් හිරේ දාලා තියෙනවද? කිසි ඉන්වෙස්ටිගේෂන් එකක් ඉවර කරලා තියෙනවද? Therefore I like to ask the SEC, what have you done? How many investigations have you completed? How many people have you prosecuted? How many people have you put behind bars? ඒව කරලා නැහැ. මොකද්ද මේකට හේතුව? කවුද මේ පිටිපස්සෙ ඉන්නේ? කවුද අදිසි හස්තය? අපි කිව්වා මේවා කොහොමද අර කුකුල් කොටුවේ ප්‍රශ්නේ පම්ප් ඇන්ඩ් ඩම් කරේ කොහොමද කියලා. රුපියල් 35ට අරගෙන රුපියල් 200ට නැගලා අර්ථසාධක අරමුදලට ඒවා වික්කේ කොහොමද කියලා මේ පාර්ලිමේන්තුවේ මං කටේ ලේ රහ වෙනකම් මේවා කිව්වා. නමුත් තාම බැරි වෙලා තියෙනවා මේ සිකියුරිටිස් එක්ස්චේන්ජ් කමිෂන් එකට මේවා කරන්න. මේවා කරන්න බැරි නම් කරන්න පුළුවන් මිනිස්සු ගේන්න ඕනේ. මේ මිනිස්සුන්ට බැරි නම් පුළුවන් මිනිස්සු ගේන්න ඕනේ. එහෙම කරලා හරි අපිට පුළුවන් වෙන්න ඕනේ මේන මේ කාල සීමාවේදී මේ හොරු ටික අල්ලලා ඒ පිළිබඳව නීතියානුකූලව ක්‍රියාත්මක කරන්න. 2 minutes and I'll stop. Limits on ownership. In order to ensure good governance and to promote a diversified shareholding, ownership of the demutualized CSC has been limited to 5% in respect of any person, with a further limitation of 40% being imposed on collective holdings by stockbrokers. ඒ කියන්නේ ගරු බන්දුල මන්ත්‍රීතුමනි එක්කෙනෙක්ට 5% තියාගන්න පුළුවන්. එතකොට කාටවත් මේක කන්ට්‍රෝල් කරන්න හැකියාවක් නැහැ. හරි ඉතින් මේ කන්ට්‍රෝල් කරන එක සම්බන්ධයෙන් නෙමෙයි මෙතන කතාව තියෙන්නේ. මෙතන කතාව තියෙන්නේ equitable කොහොමද කාටත් සාධාරණ විදියට මේ ප්‍රතිශතය බෙදන්න කියලා. I'm coming to the governance structure. The bill provides for the transition to a new governance structure where the majority of directors will be independent and the chairman elected from among independent directors to ensure good governance and the interest of all stakeholders are addressed. A statutory constituted nomination panel will be entrusted with the task of nominating directors to be appointed to the demutualized CSC. මේ nomination committee එකට කාවද දාලා තියෙන්නේ? කාගෙන් අහලාද මේවා කරේ? මේ ගිහිල්ලා කැබිනට් එකේ මොකද්ද වෙන්නේ? මේවා සාකච්ඡා වෙනවා මදි. මේ සාකච්ඡා වෙනවා මදි. මේ පිළිබඳව දැනුම ඒ කට්ටියට ලබා දෙන්න ඕනේ. කට්ටියට ලබා දීලා මේවා explain කරන්න ඕනේ. මොකද්ද හරි මොකද්ද වැරදි කියලා. Listing of the demutualized CSC, the listing of the demutualized CSC on its own exchange is provided for in the bill. This is expected to take place within a period of 3 years. In conclusion, taking into account the positive impact demutualization will have on the capital market development, it is imperative that demutualization be facilitated by way of legislation. And I will end with this. We will bring legislation to demutualize the stock exchange, but we will do it on our own terms, not on the terms of some consultant who is sitting at the SEC and telling the government how to run our affairs. Thank you very much.
Garu Mulasanarudu Mantrituman, Mama Visheshing Ape Achare Harsasila Metuma, Idripat Karapu Kotas Velandapula Paudgali Kanset Bedaharima Pidibanda, Vivade Tava Dinekata Kaltabala Tibina Nisa, Epilibanda Adas Dekimakaran Balapur Twinne, Namutmang Etumagin Illa City in the Kemeti. Kotas Velandapole, Dirga Kalia, Ganadenu Karapu, Broker Varun Samaga, Sakatya Karala, Cabinet Tindu Tiranat Prakarava, Rajyanse Kotasat Arak Sakara Ganimin, Hunge Sahayogya, Kotas Velandapola, Pravardane Sanda Labagana Karate, Katiutu Karante, Tuma Mediatwe, Tumate Sanda Avashe, Prayogika, Danima, Pramanika Danima Tibeno. Enisa me vada yahapas sanvardhita kotas velanda polak gudanaga ganima sandaha apita denna puluwan sahaya api laba denta katiyutu karana
oh mama butumage adahas walata garu karana mokada apita awashya wenne sielu denagema sahayogen me weda katiyutu issarahata ganna nathuwa kaagewat ugure pallahata meka obanna neme bohoma stuti
api adadina මේ විනිමය පාලන පනත යටතේ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්ති ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ තිබෙන මෙම නියෝග පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කැමැති 1953 විනිමය පාලන පනත යල්පැන ගිය එකක් බව අපි කවුරුත් පිළිගන්නෝ ඒ පනත සංශෝධනය වෙන්න අවශ්‍යයි. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් අපි වගේ විදේශ විනිමය පිළිබඳ විශාල අර්බුදයකට මූණ දීලා තිබෙන රටක් මේ අද සියල්ල නිදහස් කරන ප්‍රතිපත්තිය තුල ඇතිවිය හැකි අවදානම් තත්වයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. මකනිසා දෙයක් සභාපතිතුමනි දැන් අපේ රටේ සංවර්ධනයේ තියෙන ප්‍රධාන බාධාවන් දෙකක් තියෙනවා. Two gap theory of development කියලා ආර්ථික සංවර්ධනය පිළිබඳ ද්විත්ව පරතර න්‍යාය අනුව අපේ වගේ රටවල් වල ප්‍රධාන පරතර දෙකක් තියෙනවා. එකක් ඉතුරුන් අහා ආයෝජන අතර තියෙන පරතරය. ඉතිරි කිරීම ප්‍රමාණය අඩුයි ආයෝජන ප්‍රමාණය වැඩි ඉතුරුන් අහා ආයෝජන අතර පරතරයේ උග්‍ර ප්‍රාග්ධන හිඟයක් තියෙනවා. දෙක අපනයන හා ආනයන අතර පරතරය export import දෙක අතර පරතරය විනිමය පරතරය කියලා අපි හඳුන්වනවා විදේශ විනිමය පරතරය ඉතින් මේ රටට අපිට විනිමය පරතරය අඩු වෙන්න නම් රට තුලට ගලා එන විදේශ විනිමය රට සල්ලි ප්‍රමාණය වැඩි වෙන්න ඕනි රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගන්න ඕනි එතකොට විදේශ විනිමය රට ඇතුළට ගලා එන ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කර ගන්නට පුළුවන් නම් රටින් පිටට ගලා යන ප්‍රමාණය අඩු කර ගන්නට පුළුවන් නම් වාසිදායක සංචිත ප්‍රමාණයක් ඇතිවීමෙන් අපේ මුදලේ අගය ආරක්ෂා වෙනවා මුදලේ ශක්තිමත් මුදලක් බවට ශ්‍රී ලංකා රුපියල පරිවර්තනය වෙනවා නමුත් අවාසනාවකට වගේ නිදාස ලැබුණයන් පස්සේ දිගින් දිගටම අපේ රටේ රුපියල අව ප්‍රමාණය වෙන්නේ මේ විනිමය පරතරයේ එන්නේ උග්‍ර වෙලා තියෙනවා අපේ අපනයනී පුයුම් වැඩිවීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන සඳහා වෙන විදේශ විනිමය ගලා යාම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි 2005 දී මේ රට බාර ගන්නකොට මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි ඩොලරයකට ගෙව්වේ රුපියල් 101යි. අවුරුදු 10ක් ඒ රට ආණ්ඩු කරන කාලෙදී විශාල විදේශ විනිමය පිළිබඳ අර්බුදයක් ඇති වුණා. මක්නිසා දෙයක් ලෝක ඉතිහාසයේ වැඩිම ඛනිජ තෙල් මිල වාර්තා වුණා. ලෝකයේ තෙලෙන් බැඳුණා ඛනිජ තෙල් අර්බුදයක් ඇති වෙලා තියෙන අවස්ථාවේදී සාමාන්‍යයෙන් වර්ෂයකට තෙල් ආනයනය කිරීම සඳහා විදේශ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන 5ක් හෝ 4ක් 5ක් වගේ ප්‍රමාණය රටින් පිටට ගියා. ඔයිල් බිල් එක එනකොට ලංකාවේ ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු හෙල්ලුණා මේ විදේශ විනිමය ප්‍රමාණය ගෙවන්න. ලෝක ආහාර අර්බුදයක් ඇති වුණා. ආහාරවල මිල රොකට් වේගයෙන් ඉහළ ගියා. ඒ නිසා ආනයන කරන ආනයන සඳහා ගෙවන්න වෙන විදේශ විනිමය ප්‍රමාණය විශාල ලෙස වැඩි වුණා. ලෝක මූල්‍ය අර්බුදයක් ඇති වුණා. 2007 ඉඳන් මියුචුවල් බැංක් කඩාගෙන වැටිලා ලීමන් බ්‍රදර්ස් බංකොලොත් වෙලා යුරෝපයේ ඇතිවෙච්ච මූල්‍ය අර්බුදය ලෝකේ පුරා හමාගෙන ගිහිල්ලා ඒ මූල්‍ය අර්බුදයක් තිබුණා. යුද්ධය තිබුණා. 30 අවුරුදු යුද්ධයේ සාපලත් යුද්ධයට ඉතා විශාල යුද ආයුධ හා වෙනත් දේ සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වුණා. එවන් විශාල අභියෝගාත්මක තත්ත්වයක් තුළ විදේශ විනිමය රටින් ලෝක ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය, යුද්ධය යනාදිය නිසා රටින් පිටට විශාල විදේශ විනිමයක් ගලා යද්දි රට ඇතුළට විදේශ විනිමය වැඩිපුර ගෙන්න ගනිමින් කෙසේ හෝ අවුරුදු 10ක් කාල පරිච්ඡේදයේ අවසානයේදී ඩොලරයට ගෙවන මුදල රුපියල් 131ක් වුණා. දැන් බලන්න 101යි බාර ගන්නකොට දස අවුරුදු කාල සීමාවක් තුරදී 131යි කියන්නේ ඩොලරයකට අපි ගෙවන මුදල රුපියල් 30කින් වැඩි වෙලා තියෙනවා අවුරුදු 10ක් තුන. අවුරුද්දකට සාමාන්‍යයෙන් වැඩි වෙලා තියෙන්නේ රුපියල් 3යි. නමුත් දැන් මේ රජය 2015 බලයට පත් වෙලා 2015, 16, 17 කියලා වර්ෂ 3ක් ගියා. ලෝක ඛනිජ තෙල් අර්බුදයක් නැහැ. මොකද ලෝකයේ ඉතා විශාල ලෙස 2015දී මේ මිල කඩාවැටීමක් සිද්ධ වුණා මුළු ලෝකෙම. ඛනිජ තෙල් මිල අඩු වුණා, පෝර මිල අඩු වුණා, රසායනික ද්‍රව්‍ය මිල අඩු වුණා, ගෑස් මිල අඩු වුණා, යකඩ මිල අඩු වුණා, සියල්ලගේ මිල කඩාවැටෙනවා. රබර් මිල අඩු වුණා, තේ මිල අඩු වුණා, කවුරුත් දන්න දේ. ලෝක ආර්ථික අවපාත තත්ත්වයක් ඇති වුණා 2015දී. තාමත් ඒ ලෙසින් ඛනිජ තෙල් මිල ඉහළ ගියේ නැහැ. ඒ නිසා අපිට රට ඇතුලේ විදේශ විනිමය පසුගිය වර්ෂ 3ේදී තෙල් ආනයනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ යුගයේදී ගිය මුදල වගේ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් මේ වන විට ඛනිජ තෙල් ආනයන බිලෙන් ඉතුරු වෙලා තියෙනවා. 5කට වැඩි ප්‍රමාණයක්. මේ වර සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක ආවට පස්සේ අපිට කියන්න පුළුවන් ඇත්තටම ඉතුරු වෙච්ච මුදල කොච්චරද කියලා. ඊළඟට යුද්ධ නැහැ. යුද්ධ නැති නිසා යුද ආයුධ හා වෙනත් දේ සඳහා රටින් පිටට ගිය මුදල් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් ඉතුරු වුණා. ලෝක ආහාර අර්බුදේ නැහැ. ආහාර මිල ගණන් ලෝකේ නැවත පහළට වැටුණා. ඒ නිසා විශාල මිලක් ගෙවලා ආනයනය කරන්න සිද්ධ වුණේ නැහැ. මේ තත්ත්වයන් තුළ පසුගිය වර්ෂයේදී 2016 ඉඳන් 2017 නිර්යාත වැඩි වෙලා තියෙනවා 10.19%කින්. ආනයන වැඩි වෙලා තියෙන්නේ 9.37%කින්. ඒ නිසා වාසිදායක තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඉතාම අවාසනාවන්ත ලෙස රුපියල කඩාන වැටුණා. දැන් අද 158යි. එතකොට මේ අවුරුදු 3ක් තුලදී රුපියල් 27ක්. අවුරුදු 4ක් තුලදී අවශ්‍යෙන්ම දැන් මහින්ද රාජපක්ෂ යුගයේ අවුරුදු 10කටම ඩොලරයට වැඩිපුර ගෙවන්න වෙන්නේ රුපියල් 30යි. වර්තමාන රජය යටතේ අවුරුදු 4ක් යනකොට ඩොලරයට ගෙවන්න වෙනවා රුපියල් 30ක් වැඩිපුර. අපි ඉන්න විදේශ විනිමය අර්බුදයේ. ඉතින් මේ රටේ ජීවන වියදමේ ප්‍රශ්නේ විසඳන්න නම් රටේ ආර්ථිකයේ වඩා ස්ථාවර තත්ත්වයක් ඇති කරන්න නම් විදේශ ආයෝජන ආකර්ෂණය කරන්න නම් රුපියල ස්ථාවර මට්ටමට ගේන්න ඕනේ. ඒ ගෙනීම සඳහා ඉතාම වැදගත් වෙනවා මේ රටින් විදේශ විනිමය ගලා යාම වෙනුවට. දැන් අපි නැවත රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් කල්පනා කරන්න ඕනේ. අපිට වක්කඩ කැඩුවා වගේ ආනයන ප්‍රතිපත්තියක් තුලින් මේ රටට සියලුම දේවල් ආනයනය කරන්න උනොත් දැන් මේ අවුරුදු සමය කියලා බෙල්ලා බිත්තර ගේන්න ලෑස්ති වුණා. පොල් ආනයනය කරන්න ලෑස්ති වුණා. හාල් විශාල වශයෙන් ආනයනය කරනවා. මේ මේම ප්‍රතිපත්තියක් අද ලෝකෙත් මගේ උගත් මිත්‍ර හර්ෂ සිල්වා මැතිතුමා එකඟ වෙනවා ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙළඳ පොළ ක්‍රමයේ කේන්ද්‍රීය ස්ථානය අද ඇමරිකා එක්සත් ජනපදය. මොකද ට්‍රම්ප් කරන්නේ? මේ දේශයේ සම්පත්තා දේශයේ මිනිස්සු මත විශ්වාසයේ තියලා අර සම්පූර්ණ ලිබරලයිස් පොලිසියකින් මාරු වෙච්ච ප්‍රතිපත්තියකට ඇමරිකා එක්සත් ජනපදය ගෙනියනවා. එනිසා ඊය පෙරේද ගිය සතිවල වානි නිෂ්පාදන හා තඹ නිෂ්පාදන සියල්ල සඳහා තීරුබදු. දැන් අපිට උගන්නන්නේ වෙළඳපොළ ධනවාදී ආර්ථික වෙළඳපොළ න්‍යායේ පුළුවන් තරම් තීරුබදු ඉවත් කරන්න. නිදාසේ රට ඇතුළට බාණ්ඩ ගලා එන්න දෙන්න. ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකන් මහාචාර්යවරයා තමයි පොත්තික ලියලා කියන්නේ. නමුත් අද ට්‍රම්ප් කරන්නේ තීරුබදු පනවනෝ. 20-25 තීරුබදු පනවලා තමන්ගේ රටේ කර්මාන්ත ටික නැගිට්ටවන්න අලුත් ප්‍රතිපත්තියකට තමයි මාරු වෙන්නේ. ඔව්.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්න යන වැඩ කටයුත්තෙන් ඇමරිකාවට තමයි පාඩු වෙන්නේ. මොකද චීනේ සී ජින්පින් ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔයා 25%ක් දැම්මොත් ඇමරිකාවෙන් චීනට එනේවට 50%ක් දානවා කියලා. ඒකට කාටත් මේකෙන් යහපතක් වෙන්නේ
නැහැ. ඒක තමයි අපි බලමු. ඒක දැන් මේ අර හැමදාම තියෙන සම්ප්‍රදායික වෙළඳපොළ තියරි එකට සම්පූර්ණයෙන් හරස් වෙන එකක් තමයි ට්‍රම්ප් මේ දවස්වල කරන්නේ. ඉතින් ඔහු වෙළඳපොළ ඇතුළේ ඔහු හිතන ක්‍රමයේ මේ සියලුම ආයෝජකයෝ චීනට යනවනම් මේ වෙනුවට මේ චීන වෙළඳපොළ හා චීන හා ඇමරිකානු තරංගය තුළ ලෝක වෙළඳපොළ හැසිරෙන්නේ කෙසේද කියන එක පිළිබඳ අලුත් අත්දැකීම් රාශියක් එකතු වෙන්න ඉඩ තියෙනවා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පනතට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිල්ලා කිව්වේ ප්‍රාග්ධන ගිනුම මෙලෙසින් විවෘත කිරීමෙන් අර සෝරෝස්ලා තායිලන්තේ වුණා වගේ එහෙම නැත්තම් මැලේසියාවේ වුණා වගේ මේ ටික ඔක්කොම අරන් යන්න පටන් ගත්තොත් අපිට එහෙම වුණා.
ඔව්. ඒ ප්‍රාග්ධන කිරුම එහෙම වක්කඩ කැඩුවා වගේ විවෘත කළා නැහැ. ප්‍රාග්ධන එහෙම විවෘත කළා නැහැ කරු මන්ත්‍රීතුමා. එතකොට ඒකට මේ ලිමිට්ස් දාලා තමයි මේ කරලා තියෙන්නේ. මම ඉතාමත් පැහැදිලිව මේ එක්ස්ප්ලেইন කරා මොනවද අපි කරලා තියෙන්නේ කියලා.
ඔව් ප්‍රාග්ධන කිරුම විවෘත කරන්නේ නැතුව දැන් තමුන්නාසේට පෙර හිටපු මුදල් ඇමතිවරයා නිතරම කිව්වේ තියෙන ලෝකේ ඕනේ සල්ලියක් මෙහාට ගේන්න. ඒ සඳහා හිටපු මහා බැංකු අධිපතිවරයා ප්‍රසිද්ධියේ මේ අභිරහස් ආයෝජන තියෙනවා නම් අරන් එන්න කියලා කිව්වා. කියලා ආයෝජන වලට මේ පාර්ලිමේන්තුව ඇතුළෙන් ප්‍රකාශ කළා මේ ඕනේ තරම් ඒවට එන්න ඉඩ දෙන්න. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේදී තර්ක කළා කීවා මෙහෙම ආයෝජන වලට අපෙන් විනිශ්චකාර උතුමන්ල හැව්වා ඇයි මේ විපක්ෂයේ අය රට ඇතුළට ඩොලර් එනවට මේ විදේශ විනිමය එනවට විරුද්ධ වෙන්නේ කියලා. විරුද්ධත්වයක් නැහැ. නමුත් අපි දන්නවා ලෝකේ අපි අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රකාර මුදල් විසුද්ධිකරණය සඳහා ඉඩ ප්‍රස්ථා ලැබෙන තත්වයට රටක් ඇතුළට සල්ලි ආවොත් ඒ ඇතිවෙන මේ කළු පැල්ලම පහසුවෙන් මකා ගන්න බැරි වෙනවා. දැන් මේ විනිමය පාලන පනත නිදාස් කලයන් පස්සේ ඔබතුමා දන්නවා යුරෝප ආර්ථික සංගමයේ පාර්ලිමේන්තුව රැස් වෙලා ඡන්ද 300 ගණනක් පාවිච්චි කරලා ලංකාව මුදල් විසුද්ධිකරණය පිළිබඳ මේ බ්ලැක් ලිස්ට් කිරීමක් එහෙම නැත්නම් අසාධු ලේඛනයට ඇතුළත් කිරීමක් කළා යුරෝප සංගමයේ. ඔව්.
මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න කැමතියි. ඒක ඒ ග්‍රේ ලිස් කරලා තියෙන්නේ යුරෝපියන් යුනියන් එකේ එදා ඒ මේ මේ
අසාධු ලේඛනය.
ඔව්. නමුත් ඒකට හේතුව තමයි අර ට්‍රස්ට් ඕඩිනන්ස් එකේ ප්‍රශ්නේ. ඒකට ඇමෙන්ඩ්මන්ට් එකක් ඊය ගෙනාවා. මොකද අපි දැනගන්න ඕනේ දැන් මම හොයලා බැලුවා ගරු මන්ත්‍රීතුමා මේක හොඳයි ඔබතුමා දැනගන්න. මම පබ්ලික් ට්‍රස්ට් එකට කතා කළා මේ පාර්ලිමේන්තුවේ ආලේකම්ට කතා කරලා ඇහුවා ෆවුන්ඩේෂන් කොච්චර තියෙනවද මේ පාර්ලිමේන්තුවේ. බොහෝම පාර්ලිමේන්තු මන්ත්‍රීලා බොහෝම දෙනෙක්ගේ නමින් ඒ කට්ටිය පදනම් ඇති කරගෙන තියෙනවා. එතකොට දැන් මේ පදනමට සමහරු සල්ලි දානවා. පදනම විසින් ඒ සල්ලි නොයෙකුත් දේවල් වලට වියදම් කරනවා. නමුත් කිසිම විදියකට පොඩකින ගරු මන්ත්‍රීතුමා පොඩකින්. එතකොට ඒ පදනමේ
account එතුමගෙන් බලව දෙන්න
මේ. හරි. ඒ පදනම විගණනයක් වෙන්නේ නැහැ. ඒ පදනම පාර්ලිමේන්තුවෙන් පාස් කරගෙන පාර්ලිමේන්තුවේ ඒකේ අයිතිකාරව කවුද කියලා දන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පදනම් වල අයිතිකාරව කවුද කියලා හොයා ගන්න
ඕනේ.
දැන් බොහෝ නම් වලින් පදනම් දාලා ඒවා කළු සල්ලි සුදු කරන්න වැඩපිළිවෙලා මේ පාර්ලිමේන්තුවේම ඇතුළේ තියෙනවා කියලා මම ඔබතුමාට කියන්න කැමතියි. මගේ නමින් නම් කිසිම මේ පදනමක් මේ පාර්ලිමේන්තුවේ මම ලියාපදිංචි කළා නැහැ. නමුත් ඒක බහුලව වෙන දෙයක්. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ who the beneficial owner beneficial owners of these foundations.
දැන් ඔබතුමා මගේ නමිනුත් කිසිම පදනමක් නැහැ. නමුත් මේ පදනම් කියන එකෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පදනම් වලින් වෙන්න පුළුවන් ස්වල්පයයි. ඊට වඩා මම තමුන්නාසයට උදව් කරන්නම්. මේ රාජ්‍ය නොවන සංවිධාන ඉතාම විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා අවනත වෙන්නේ නැති විවිධ අරමුණු සඳහා කටයුතු කරන බොහෝ විට නොදැනුවත්ව අපේ බොහෝ දෙනෙක් ඒවට සම්බන්ධ වෙලා ඉන්න. ඔව්
විනාඩියක් දෙන්න. මම ඔබතුමත් එක්ක එකඟ වෙනවා. මොකද අපි දැනගන්න ඕනේ මොනවද මේ කොහොමද කාගේද මේ පදනම්? කොහෙන්ද මේ සල්ලි එන්නේ? ඉතින් ඒ නිසා තමයි මේ NGO ඔක්කොටම මේ අලුත් නීතිය හරහා අපි පදනම් රෙජිස්ටර් කරන්න ඕනේ. ඒවා විගණනය කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි ඒ නිසා තමයි අවුරුදු ගානක් තිස්සේ මේක කරපු නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ වැටුනේ. අනිත් එක තමයි ඉරානයේත් එක්ක තියෙන ගනුදෙනු සම්බන්ධයෙන්. ඒක අපි ඒක පැහැදිලි කරලා දුන්නා ඉරානයේත් එක්ක නෙමෙයි ගනුදෙනු කරන්නේ කම්පැනි ප්‍රමාණයක් ඒකවල ලයිස්තුගත කරලා තිබ්බා. අපිත් ඒවා ගැසට් කරායින් පස්සේ මේ ප්‍රශ්නේ හරි. ඒක ඔක්තෝබර් මාසේ වෙනකොට ඒ අසාදු ලේඛන ගත කිරීම අපි ඉවත් කරනවා. මේ මේ ඒ ප්‍රශ්නේ එතනින් අපි විසඳනවා.
ඊට අතිරේක තව ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. දැන් අද අපි මේ රජයේ බලයට පත්වෙච්ච අවස්ථාවේම එරික් සෝල්හයිම් මේ ප්‍රවෘත්ති වලට මාධ්‍ය සාකච්ඡාවක් තියලා කීවා මේ චීන ආයෝජකයෝ විතරක් නෙමේ.
විනාඩි එකක් තියෙනවා.
විනාඩි දෙකක් දෙන්නේ තුම එකක් ගත්ත
නිසා.
ඉතින් මේ එරික් සෝල්හයිම් කීවා අපි මේ චීන ආයෝජකයෝ ගැන විතරක් බලයින් නැතුව වඩා හොඳ ආයෝජකයෝ තමයි LTT ඩයස්පෝරාවේ විවිධ දක්ෂතා කුසලතා සහිත ආයෝජන තියෙනවා ලංකාවට එන්න කියලා. අද ඒ මුදල් විසුද්ධි කරන චෝදනාවට මේ ආචාර්ය හර්ෂ සිල්ව මැතිතුමා මම කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. මේ අපේ එපාමන්ට් මේ මහල් නිවාස මේ සංකීර්ණවල විශේෂයෙන් නාගරික ඒවායි මේ මුදල් විසුද්ධිකරණය සඳහා යොදාගන්න එක ක්ෂේත්‍රයක් ලෙස හඳුනගෙන තියෙනවා. ඒ වගේම දැන් මෙවැනි බ්ලැක් මනි වයිට් කරන්න පුළුවන් කළු සල්ලි සුදු කරන්න පුළුවන් විවිධ ව්‍යාපෘති රාශියක් ඒ වෙනුවෙන් ඩිසයින් කරලා තියෙනවා, සකස් කරලා තියෙනවා, නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේවා පිළිබඳ බලලිවෙලා මේ ඇතිවෙන සංශෝධන හරහා ඇතිවෙන බුරුල තුළ ඒ නැත්තම් ලීල්කරණය තුළ විවිධ ජාවාරම් කරුවන්ට රටේ ප්‍රතිරූපය කෙලෙසන්න දෙන ආකාරයට ඉඩ ප්‍රස්ථාන නොදිය යුතුයි කියන එක තමයි මගේ අදහස වෙන්නේ. ඒ නිසා අපි දැන් මේ විනිමය පාලන කියන වචනය යොදන්නේ නැහැ කිව්වා. අපි ඒකට කිව්වා මේ විනිමය කළමනාකරණයේ ශ්‍රී ලංකා මහා බැංකුව දීර්ඝ කාලයක් මේ කටයුත්ත නිවැරදිව කළා. ඒ නිසා අපි ඉදිරියටත් මේ අධීක්ෂණය සුපරීක්ෂණයක් සහිතව රට ඇතුළට ලැබෙන මුදල් වැඩි වැඩියෙන් ලබන්නත් ඒ වගේම රටින් පිටට මේ ගලා යන අනවශ්‍ය විනිමය ප්‍රමාණය ඉතිරි කර ගැනීම සඳහා එක පැත්තක් ගැන දක්වන උනන්දුවටත් වඩා වැඩි උනන්දුවක් මේ අපි දක්වන්නට අවශ්‍ය වෙනවා. රටක් වශයෙන් රටින් පිටට විදේශ විනිමය ගලා යන ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් මේ ප්‍රතිපත්ති අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි කියන අදහස ඇතුව මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි.